ගෞරවණීය ස්වාමීන් වහන්සේගෙන් සහ භික්ෂුණීන් වහන්සේලාගෙන් අවසරයි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ ගෝසාකාරී කලබලකාරී නගරයේ මැද ඔබත් මාත් විවේකීව නිසල්මනේ සහ නිහඬව පැයක් එකහමාරක් මේ ගත කරන්නේ ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවක් ඉතාම අර්ථවත් අත්දැකීමක්. මේ ගෝසාව සහ නිහඬතාවය අපේ ජීවිතත් එක්ක බැඳී තියෙන කාරණා දෙකක්, විශේෂයෙන් මනුෂ්‍ය ජීවිතත් එක්ක. මක්නිසාද පැහැදිලි භාෂාවක් කතා කරන්න පුළුවන්නේ මනුෂ්‍යයාට තමයි. බොහොම ගැඹුරු සංකීර්ණ අදහස් සන්නිවේදනයක්. ඉතින් ඒ නිසාම දිගටම කතා කරන්න පුළුවන්නේත් මනුෂ්‍යයාට තමයි. දැන් සමහර විට මේ ඔය වාහන නිතර ගමන් කරන මගක් අසල පදිංචිව සිටින කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි කෙලවරක් නැති වාහන ශබ්ද, නලා හඬ, යන්ත්‍රයේ හඬ, තිරිංග වල හඬ, මේ ආදී වශයෙන් කෙලවරක් නැති ඝෝෂාවන්. ඒ එක්කම වෙනත් ශබ්ද, කර්මාන්ත ශාලාවක් අසල සිටින කෙනෙකුට ඇහෙන ශබ්ද, වෙන වෙළඳ සලක් අසල, දැන් මේ විදිහට බලන්නකොට මේ මිනිස්යා විසින් මේ මිහිතලය මහා ඝෝෂාකාරී තැනක් බවට, ග්‍රහලෝකයක් බවට පත් කරලා තියෙනවා. දැන් අනිකුත් ග්‍රහලෝක බොහෝම නිහඬව තමන්ගේ භ්‍රමණේ සහ පරිභ්‍රමණේ යෙදෙන අතර මේ පෘථුවිය ඉතාම හඬ නගමින් ඝෝෂාවන් ඇති කර ගනිමින් මේ ගමනේ යෙදෙනවා. ඒතර ඒ ගෝසාවන්ට වග කියන්නට ඕනේ අපමයි. දැන් මෙය ඉතාම ප්‍රබල ප්‍රශ්නයක්. ඉතින් අප කියනවා ශබ්ද දූෂණය කියලා. අද අලුත් වචනයක් විවහාරයට එක් වෙලා තියෙන්නේ ඔය නිසා. දැන් ඉන් එහාට ගිහිල්ලා ටිකක් බැලුවොත් දැන් අපත් සමග කෙනෙකු සමහර විට බස්රියේ වාඩි වී සිටින විට ඒ යාබදාසුනේ වාඩි වී සිටින කෙනෙක් බස්රියක් කෙනකල් නැවතුම් පලක සිටින විට තවත් බස්රියක් කෙනතුරු බලා සිටින මගියේ කවුරු හරි කමක් නැහැ කෙලවරක් නැතුව කතා කරන්න පටන් ගත්තොත් බලන්න බොහෝම සල්ප වේලාවකින් ඔබ පත්වන්නේ ලොකු අපහසුතාවයකට. හුස්මක් හටක් ගන්න නැතුව කෙලවරක් නැතුව කෙනෙකු ඔබේ කන අසලට වී කෑ ගහන්නට පටන් ගත්තොත්, ඒ මොනවා කිව්වත් කියන දේ නෙමෙයි, ඒ හඬ ලොකු කරදරයක් බාධාවක් බවට පත් වෙනවා. සමහර විට ඒ හිම මේ නැවතුම් තිත් ගැන අවබෝධයක් නැතිව කතා කරන කෙනෙකු සිටිනවා නම් ගෙදර සමහර විට වැඩපළේ එතනදී සෙසු සමාජිකයන් අත්දකින්නේ ලොකු අසහනයක්. ඔය භාෂාවේ ලිඛිත භාෂාවට අපි විවිධ ව්‍යාකරණ විධික්‍රම පාවිච්චි කරනවා. කොමා දානවා, ප්‍රශ්නාර්ථ ලකුණු දානවා, ඉරි කෑලි අඳිනවා ලියනකොට. හැබැයි කතා කරනකොට එහෙම කොමා දදා, ප්‍රශ්නාර්ථ ලකුණු එහෙම කතා කරන්නේ. හැබැයි කතා කරන ශෛලිය තුල ඒ කොමා තියෙන්නට ඕනේ, ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන්නට ඕනේ, තව කෙනෙකුට කියන දේ අවබෝධ කරගන්න. එතකොට ඒ ප්‍රශ්නාර්ථ ලකුණ හෝ කොමාව අපේ කතාව තුලින් අපි අනික් කෙනාගේ සවනේ අඳිනවා වචනයක්, ශබ්දයක් විදියට. ඒ වගේ කල්යාණ මිත්‍රරුනි නැවතුම් තිතුත් අවශ්‍යයි කතාවට. නැවතුම් තිත් හිස් තැන්, වාක්‍ය දෙකක් අතර හිස් තැනක්. දැන් අපි වචන වලට හිස් තැන් තියෙනවා, අකුරු දෙකක් අතර හිස් තැන් නැති වුණාට වචන දෙකක් අතර හිස් තැන්, වාක්‍ය දෙකක් අතර හිස් තැන්, ඡේද පරිච්ඡේද ඔය අතර ලොකු හිස් තැන් තියෙනවා. ඉතින් එහෙම නැතු ඔක්කොම එක ගොඩේ ලියාගෙන ගියොත් එය කියවන්නට අපහසුයි. දැක්ක ගමන් මහා ඇහැට වේදනාවක් ඇති වෙනවා, අප්පිරියාවක් ඇති වෙනවා. ඒ වගේ මේ කතාවේදී ඔය හිස් තැන්, ඉඩ, අවකාශයන් සහ නැවතුම් තිත් කල්යාණ මිත්‍රවරුනි ඉතාම අවශ්‍යයි. ඒ කිසිවක් නැතුව කෙලවරක් නැති කතාවක කෙනෙකු යෙදී සිටිනවා නම් එය ඒ තැනැත්තාව වෙහෙසටපත් කරනවා. කතා කරන කෙනාව එයාව කොහොම වෙතත් ශ්‍රාවකයන් අසං අසා සිටින හැම දෙනාවම ලොකු අපහසුතාවයකට පත් කරන්නේ. ඉතින් එහෙම දොඩමලු වීම කියලා වචනයක් අප පාවිච්චි කරනවා. මේ දොඩමලු කියන්නේ නැමතුම් තිත් නැතිව, විරාමයක් නැතිව, කරාමයක් ඇරියහම අනවරතව ගලාගෙන එන දිය ධාරාවක් සී මහා ഘോഷාවක් කාගේ හරි කටින් පිට වෙනවද, තැනක් නොතැනක් නොබලා, වෙලාවක් අවේලාවක් නොබලා, අවශ්‍යතාවයක් ඕ අනවශ්‍යතාවයක් ගැන හිතන්නේ නැතිව, අන්න ඒ තමයි දොඩමලු වීම. දොඩමලු හිමීට දොඩමලු වෙන්නත් පුළුවන්, මහා ഘോഷාවකින් දොඩමලු වෙන්නත් පුළුවන්. ඉතින් එය හිරිහැරයක් කොට සලකනවා අන්න අය. දැක්කහම මග ඇර යනවා, පුළුවන් තරම් ඉක්මනට අයින් වෙන්න බලනවා. මක් නිසාද? එබඳු කෙලවරක් නැති කතාවන් අන් කෙනෙක්ගේ කනට විතරක් නෙමෙයි හිතටත් රිදවනවා. කියන දේ හොඳ වෙන්න පුළුවන් සමහර විට, කියන්නේ හිතවත් කමින් වෙන්න පුළුවන්. හැබැයි ඒ ශබ්දේම බාධාවක්. දැන් මේ අප කවුරුත් දන්න, අප කාටත් එකඟ වෙන්නට පුළුවන් කාරණයක්, අප කවුරුත් විටින් විට අත්දකින ප්‍රශ්නයක් කොහෙදි හරි. ඉතින් කොයි වෙලේ මේ කතාව ඉවර වෙයිද කියා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔහි කියන්නරල අපි වෙන කල්පනාවක ඉන්නවා. දැන් මේ වගේ අවස්ථා වලට අප කවුරුත් මුහුණ දෙනවා. දැන් ඒ තව කෙනෙකු අපේ කන ළඟට වී කරන කතාවක්, කන ළඟටම නොහිටියත් සමහර දුරකථනයෙන් වුණත් එහෙම කෙනෙකුට පුළුවන් හුස්මක් අටන් ගන්න නැතුව කතා කරගෙන යන්න. ඉතින් ඒ කොහොම හරි අප කවුරුත් දන්නවා එය සැනසිල්ලට හේතුවක් නම් නෙමෙයි කාගේවත්. දැන් කල්යාණ මිත්‍රවරුනි, ඔය කෙලවරක් නැතිව මුවින් ගලාගෙන එන ඔය හැම වදනක්ම, ඔය හැම වාක්‍යයක්ම, හැම ඡේදයක්ම, හැම පරිච්ඡේදයක්ම, ඒ විතරක් නෙමේ හැම කථාන්දරයක්ම හදන්නේ හිත. දිව නෙමෙයි, උගුර නෙමෙයි, පොල් දෙක නෙමෙයි, ඔය හැම වචනයකම තැනුම් කරුවානම් තමන්ගේම මනසයි. එතකොට මනස තමයි ඔය කතා කරන වේගයට සමාන හෝ ඊට වැඩි වේගයකින් මේ වචන නිෂ්පාදනය කරමින් කරමින් කෙනෙක්ගේ මුවින් එළියට දාන්නේ. හිත ඔය වදන් තැනුවේ නැත්නම් කාටවත් කතා කරගන්න බැහැ. හිත ගොළුණු ගමන්ම කතාව නවතිනවා. දැන් බොහොම වේගෙන් කතා කරගෙන යන කෙනෙක්, බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් කතා කරගෙන යන කෙනෙකුට එකපාරට කම්පනයක් ඇති වුණොත්, එක්කෝ බොහොම බරපතල ප්‍රශ්නයක් ඇති වුණොත්, අතීතයේ විඳි බරපතල ප්‍රශ්නයක් මතක් වුණොත්, අන්න බලන්න එකපාරට අර කතාවේ වේගය අඩු වෙනවා. කතාව මොහොතකට දෙකකට නවතින්න පුළුවන්. බය වුණොත් එකපාරට වෙන හැඟීමක් ආවොත් මක් නිසාද එක මොහොතකට අර කතා කරන මනස ගොළු වෙනවා. ඒ ගොළු වුණු මොහොතට දෙකට ඒ මනස වචන නිෂ්පාදනය කරන්නේ නැහැ. දැන් ඉතින් වචන හිතින් පැනෙන්නේ නැති විට කොහොමද අපේ මුව කතා කරන්නේ? ඉතින් මොවත් ගොළුයි, කියවෙන්නේ නැහැ මොනවත්. දැන් මේ කාරණේ දිහා බැලීමේ වැදගත්කම මොකද්ද? අපේ හිත හැම වෙලෙම කතා කරනවා. හිත හැම වෙලෙම දොඩවනවා. හොඳට බලන්න, හිත කතා නොකරන වෙලාවක් තියෙනවද? ඔබ දන්නා වෙලාවක් තියෙනවද ඔබේ හිත දොඩමලු නොවන, ඔබේ හිත කතා නොකරන, මෙන්න මේ වෙලාවේ සිට මේ වෙලාව දක්වා මගේ හිත කතා කරන්නේ නැහැ, මේ තැනේදි කතා කරන්නේ නැහැ, මෙන්න මේ ක්‍රියාවේදී හිත කතා කරන්නේ නැහැ කියා ඔය කාරණා තුන සම්බන්ධයෙන් අපට පුළුවන්ද තිර වූ ප්‍රකාශයක් කරන්න? එකක් වෙලාව සම්බන්ධයෙන්, මෙන්න මේ වෙලාවට හිත කතා කරන්නේ, හිත කතාව නවත්වා විවේක ගන්නවා මෙන්න මේ වෙලාවට. එහෙම වෙලාවක් තියෙනවද? දෙවෙනි කාරණය, කිසියම් තැනක් තියෙනවද? දැන් අපි කටින් කතා කරන එක සමහර විට අඩු කරන, සමහර විට සම්පූර්ණයෙන්ම නවත්තන වෙලාවල් ස්ථාන තියෙනවා. දැන් අපේ හාමුදුරන් වහන්සේගේ පන්සලට ගිහාම එහෙම කතා කරන්නේ, කතා කර කර ගිය කෙනත් ඒ මළුවට ඇතුල් වෙනකොටම නිහඬ වෙනවා. ඒ තවත් කතා කරනවා නම් ඒ සිද්ධාස්ථානවල ගහලා තියෙනවා නිහඬ වෙන්න. ඉතින් එබඳු ස්ථානවල කතා කරන්නේ නැහැ. සමහර වෙලාවල් තියෙනවා අපිට කතා කරන්න පහසු, එබඳු වෙලාවල් වල කතා කරන්නේ නැහැ. සමහර වැඩ කරනකොට, දැන් දත් මදින ගමන් කතා කරන්න බෑ. ඒත් කතා කරන්න උත්සාහ ගන්නා ඉන්නවා. නමුත් හරි අපහසුයි. කෑම කන ගමනුත් අපහසුයි. ඉතින් මේ දැන් දතක් පුරවනකොට එහෙම කොහොමත් කතා කරන්න බෑ. දැන් මේ වගේ සමහර ක්‍රියාවලදී, සමහර ක්‍රියාකාරකම් වලදී අපේ කට නිහඬ වෙනවා. දැන් ඔය වගේ මනස නිහඬ වෙන, මනසේ කතාවට නැවතුම් තිත් තියෙන වෙලාවල් තියෙනවද? ස්ථාන තියෙනවද? ක්‍රියාකාරකම් තියෙනවද? හොඳට බලන්න. අපි අර හිතේ කතාවේ කොමා ගැන කතා කළා. ප්‍රශ්නාර්ථ ලකුණු, හිස් තැන්, අවකාශ සහ නැවතුම් තිත්. මානසික කතාවිත්ත කල්යාණ මිත්‍රවරුනි, නැවතුම් තිත් අවශ්‍යයි. කොහේද, කොතැනදීද, කොයි වෙලාවේද, මොන වැඩේදීද අපේ හිතට නැවතුම් තිතක් තියන්න පුළුවන් වෙන්නේ? සාමාන්‍යයෙන් නම් කොහෙදිවත් නැහැ නැවතුම් තිතක්. අපි මුවින් නිහඬ වුණත් හිතින් කතා කරනවා ඕනෑම තැනක. ඕනෑම දඬුවමකට, ආයුධයකට පුළුවන් කෙනෙක්ගේ මුව නිහඬ කරන්න. හැබැයි මනස නිහඬ වෙන්නේ නැහැ. බය කරලා දේවාලයකට වගේ නිකන් බය කරොත් එහෙම, එතකොට නිහඬ වෙනවා. දැන් දෙමව්පියෝ දරුවන්ව බය කරනවා, කෑ ගහන්න එපා, කටපියන් ඉන්න. ඉතින් ඒ බය නිසා කටපියන් ඉන්නවා. නමුත් බය කරලා හරි පුළුවන් ද මනස දිග වේලාවකට නිහඬ කරන්න? බැහැ. ඉතින් මේ අපේ මනස පිළිබඳ ඇත්ත தත්වය නම් කල්යාණ මිත්‍රවරුනි, අපේ මනසට නැහැ නැවතුම් තිත. හිත දන්නේ නැහැ නැවතුම් තිත් තියන්න. හිත දන්නේ නැහැ හිස් අවකාශ හදාගන්න. වාක්‍ය දෙකක් අතර ඉඳ තියන්න අපේ මනස දන්නේ නැහැ. ඒ නිසා කෙලවරක් නැති කතාවක, තොරතෝංචියක් නැති දොඩමලු වීමක යදී සිටිනවා ඔබේත් මගේත් මනස උපතේ සිට අද දක්වාම. සමහර විට මිය යන තෙක්මත්, එතන මේ ජීවිතයේ තුල මේ මනසේ කතාන්දරය සුසානෙන් නිමා වෙනවා, තිබිරිගෙයින් ඉපද. ඒ අතරනම් නැවතුම් තිතක් හොයාගන්න අමාරුයි, හිස්තනක් හොයාගන්න අමාරුයි. දැන් කෙනෙකු අපේ කනට, කන අසල සිට, අසලම වෙන්න ඕනේ, ඇහෙන මානෙක සිට කෙලවරක් නැතිව කතා කරනකොට එය නිකන් කටු ඇනෙනවා වගේ නම්, ඒ එපමණ අපහසු නම් අපේම ඇතුළත සිට, අභ්‍යන්තරයේ සිට හුස්මක් කටක් ගන්නේ නැතුව කෑ ගහන මනස නිසා ඔබත් මාත් කෙතරම් පීඩාවක්, කෙතරම් අසහනයක්, කෙතරම් අපහසුතාවයක් අත්දකින්නවා ඇද්ද? ඒ බව දැනිලා තියෙනවද? බාහිරින් කෑ ගහනකොට, බාහිරින් වාහන සද්ද ඇහෙනකොට, කම්හල්වල යකඩ තලනවා ඇහෙනකොට, මේවා නිසා, රූපවාහිනී නිසා ඒ ඇතිවෙන ഘോഷාවේ අපහසුතාවයේ පිළිබඳව කංකෙදිරි ගාන ඔබත් මාත් මේ අපේම අභ්‍යන්තර ഘോഷාව ගැන ඇයි කතා නොකරන්නේ? ඇයි ඒ ගැන නිහඬ? එතන මේ ප්‍රශ්නය, හැබෑම ප්‍රශ්නය, ഘോഷාව පිළිබඳ හැබෑම ගැටලුව තියෙන්නේ එළියේ නෙමෙයි, අපේම අභ්‍යන්තරේ. ඉතින් ඒ නිසා මේ අපේ නිහඬතාවේ ඔය බාහිර වශයෙන් ඇතිවෙන නිහඬතාවය එක පියවරක් විතරයි. බාහිර වශයෙන් නිහඬතාවය හොඳයි, වැදගත්, ප්‍රයෝජනවත්. අභ්‍යන්තර නිහඬතාවයකට කෙනෙකුට පිවිසෙන්නට එතන නිහඬතාවයන් දෙකක් තියෙනවා. බාහිර නිහඬතාවය සහ අභ්‍යන්තර නිහඬතාවය තිබිය යුතුයි. සමහර විට අප අත්දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් තර්කානුකූලව හරි ඒ ඇත්ත. තියෙනවා නම් ഘോഷාවන් දෙකක්, බාහිර ഘോഷාව සහ අභ්‍යන්තර ഘോഷාව කියා. එහෙමනම් තර්කයට හරිනේ. එහෙනම් බාහිර නිහඬතාවයකුත් අභ්‍යන්තර නිහඬතාවයකුත් තිබිය යුතුයි. බාහිර නිහඬතාවේ නම් අප අත්දකිනවා. අභ්‍යන්තර නිහඬතාවයේ තමයි අත්දකින්න අපහසු. නමුත් අභ්‍යන්තර නිහඬතාවයකුත් තිබිය යුතුයි. හිතනම් කතා කරන්නේ, හිතනම් කෑ ගහන්නේ, හිතනම් තොරතෝංචියක් නැතුව දොඩවන්නේ. ඒ තොරතෝංචියක් නැතුව, නැවතුම් තිත් විරාමයක් නැතුව කෑ ගහන හිත නිහඬ කරන මගක් තියෙන්නට ඕනේ. ඒ අපහසුයි. ඉතාම අපහසු. මේ ලෝකේ තියෙන අපහසුම කාර්යයන්ගෙන් එකක් තමයි මනස නිහඬ කරන එක. හේතුව මේ මනසට තියෙන ආශාවන්ගෙන් ඉතාම ප්‍රබලම ආශාවක් තමයි කතා කරන්න තියෙන ආශාව. කටින් කතා කරන්න ආශාව තිබුණත් නැතත් හිතින් කතා කරන්න නම් ආශාව බොහෝම ප්‍රබලව තියෙනවා. හිතින් කතා කරනවා කියන්නේ හිතන්න තියෙන ආශාව. දැන් බලන්න හිතන්න කොපමණ ආශද. එකපාරට එහෙම කිව්වහම කෙනෙකුට හැඟෙන්න පුළුවන් එහෙම ආශාවක් තියෙනවද? රසවත් ආහාරට ආසයි. හොඳ හොඳ රසවල් දිවට දෙන්න නම් ආශාවක් තියෙනවා. ලස්සන ලස්සන හඬ මාධූරියය අහන්නට නම් ආශාවක් තියෙනවා. පිනවන සුවඳ ආග්‍රහණය කරන්න, ලස්සනයි කියා හිතෙන රූ රටා බලන්න, සුවපහසු අරස්යන් වින්දනය කරන්න ආශාවන් තියෙනවා. මේ ආශා පහ ඉතාම ප්‍රකටයි, පැහැදිලි. ඕනෑම කෙනෙකුට දැනගන්නත් පුළුවන්. කවුරුත් නැහැයි කියන්නෙත් නැහැ. නැහැයි කියන්න බැහැ. පේනවනේ. කෑමට තියෙන කෑදරකම පේනවා. ශ්‍රවණයට තියෙන කෑදරකම පේනවා. ස්පර්ශයට තියෙන කෑදරකම පේනවා. ඉතින් රසට තියෙන කෑදරකම, බලන්න තියෙන කෑදරකම, මේවා පේනවා. ප්‍රකටයි. හැමෝම කතා කරනවා. ලෝකෙම කතා කරන්නේ මේ ආශාවන් ගැනයි. හැබැයි ඉන් එහාට ගිය ඊට වඩා සියුම් ආශාවක් පවතිනවා මනසේ. හිතන්න තියෙන ආශාව, කල්පනා කරන්න තියෙන ආශාව, දිගටම දිගටම තර්ක විතර්ක කරන්න තියෙන ආශාව, එබඳු වූ ආශාවක්, එබඳු වූ තණ්හාවක්, එබඳු වූ කෑදරකමක් අප තුල තියෙන බව අප නිරීක්ෂණය කර තිබෙනවාද? මේ හිතන්නේ ආශාව නිසා කියා, කල්පනා කරන්නේ දිගටම දිගටම තණ්හාව නිසා කියා, ඒ බව වැටහිලා තියෙනවද? එපමණ ප්‍රබලව සහ සියුම්ව මේ සිටිවිලි නිෂ්පාදනය කරන්න ආශාවක් තියෙනවද කියනවා නම් සිටිවිල්ලකින් තොරව එක මොහොතක්වත් ඉන්න අපේ හිත කැමති නෑ. සමහර විට මොනවත් නොබලා ඉන්න ඇහැට පුළුවන් ටික වෙලාවක් හරි ඇස් වහගෙන ඉන්න පුළුවන් මොනවත් බලන්නේ නැතුව. මොනවත් අහන්නේ නැතුවත් ඉන්න පුළුවන්. හැම වෙලෙම මොනවාරි අහහා බලබල ඉන්න ආසාවක් නැහැනේ අපිට. ඔය ඇති වෙනවා. හැම වෙලෙම රස මසවලු වලින් දිව සංතර්පණය කරන්නත් ඕනේ කමක් නැහැ. ඒකත් එපා වෙන වෙලාවක් එනවා. සුවඳත් ඒ වගේ. ස්පර්ශය ඒ කායික සුව පහසුව ඒකත් අපිට අමතක වෙන වෙලාවල් තියෙනවා. නමුත් නොහිතන වෙලාවක් සිටිවිල්ලක් නැතුව මනසට ඉන්න පුළුවන්ද? රූපයක් නැතුව ඇහැට ඉන්න පුළුවන් වුණාට, ශබ්දයක් නැතුව කනට ඉන්න පුළුවන් වුණාට, රසක් නැතුව දිවට, සුවඳකින් තොරව නාසයට, ස්පර්ශයකින් තොරව ශරීරයට කිසියම් කාලයක් ඉන්න පුළුවන් වුණාට සිටිවිල්ලකින් තොරව මනසට පවතින්නට අමාරුයි. හොඳට බලන්න පුළුවන්ද කියලා? ඉන්න බෑ. සිටිවිල්ලක් නැතිව ඉන්න බෑ. ඉන්න බැරි හිතට. ඉතින් මේ හිතන්න තියෙන ආසාව ඉතාම ප්‍රබල ආසාවක්. අපට තියෙන ප්‍රබලම ආසාවක් තමයි හිතන්න තියෙන ආසාව. සිටිවිලි වලට තියෙන කෑදරකම මොනවා ගැන හිතන්නද? එතන නෑ සීමාවක්. මෙන්න මේ අහවල් දේ ගැන හිතන්න, අහවල් දේ ගැන නොහිතයින්ද, එහෙම නෑ. ඕනෑම දෙයක්. දැන් එයයි වෙනස. දැන් දිව ආහාරයට සංවේදී වුණාට තෝරනවනේ මේව රහයි, මේව කනවා, මේව කන්නේ නැහැ. මේ හඬවල් ලස්සනයි, මේව අහනවා, මේව අහන්නේ නැහැ. මේ සීතල හොඳයි, නැත්තම් මේ උණුසුම හොඳ නැහැ. ඔය විදිහට තෝරනවනේ අනිත් ඉන්ද්‍රියන්. හැබැයි එහෙම තේරීමක් තියෙනවද? හිතට ඕනෑම දෙයක්. එහි වෙනසක් නැහැ. ඕනෑම දෙයක් භක්ෂණය කරන්න පුළුවන්. ඕනෑම දෙයක් කන්න පුළුවන්. අනුභව කරන්න පුළුවන් ඉන්ද්‍රියක් තමයි මනින්ද්‍රිය. දැන් මනින්ද්‍රියේ ආහාරය සිටිවිලි. එහෙමනේ කියන්නේ ධම්ම. මනින්ද්‍රියේ ආහාරය ධම්ම. ධම්ම කියන්නේ සිටිවිලි. එතකොට දිවට රස වගේ, ඇහැට රූප වගේ, මනසට ආහාරය සිටිවිලි. දැන් මනස කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. මනසේ බඩගින්න කවදාවත් පිරෙන්නේ නැහැ කොපමණ හිතුවත්. ඉතින් ඕනේ තරම් සිටිවිලි කන්න පුළුවන්, අනුභව කරන්න පුළුවන්. කුසපිරීමක් නැහැ, ඇතිවීමක් නැහැ, සෑහීමකටපත් වීමක් නැහැ. ඔය අනිත් හැම දෙයකින්ම මිනිස්සයා සෑහීමකටපත් වෙන වෙලාවල් තියෙනවා. తాවකාලිකව හරි. ආහාරයෙන් සෑහීමකටපත් වෙනවා අපි. නාට්‍ය, චිත්‍රපට, තරග බලලා පැය ගණන් ඒත් සෑහීමකටපත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි හිතලා සෑහීමකටපත් වෙන ඒ මානසික කෑදර කමට නැහැ මායිමක්, වැටක්, ඉමක්, කොණක්, තෙරක්, පරතරක්. ඒ මොනවත් නැහැ. ඉතින් මෙන්න අපේ මනසේ ඇත්ත තත්ත්වය. දැන් හොඳට බලන්න මේ හිතන්නේ මොනවා ගැනද අපි? ඕනේ දෙයක් ගැන හිතන්න පුළුවන්. හිතට ගැටලුවක් නෙමේ මොනවා ගැනද හිතන්නේ කිය. කවදාවත් හිතට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. ඕනෑම දෙයක් ගැන අවශ්‍ය හිතන්න. මේ මනසට ඕනේ මොකද්ද හිතන්න ඕනෙම දෙයක්. දැන් මෙතෙන්ට එනකොට හිතපු තැනින් ගෙදරින් හෝ කාර්යාලයෙන් මෙතෙන්ට එනකොට බලන්න මතක් කරලා කොපමණ දේ ගැන හිතුවද? සමහර විට පාරේ දකින්න දේවල් ගැන හිතුවා. දකින්න දේ ගැන මනස කතා කරන්න පටන් ගන්නවා. ඒ අනිත් අය ගැන, ඒ අය ඇවිදින විදිහ ගැන, ඇඳන් ඉන්න දේවල් ගැන, යන වාහන ගැන, ඒ වාහන පදවන විදිහ ගැන කොපමණ හිතනවද? ඕ හිතන්න ඕනේද? මොකද්ද තියෙන ප්‍රයෝජනෙ? හිතන්න ඕනේ වුණත් නැතත්, ඵලක් ලැබුණත් නැතත්, කල්යාණ මිත්‍රවරුනි, මනස හිතනවා හිතනවා හිතනවා. එයයි මනසේ යථාර්ථය. ඉතින් මේ හිත කතා කරනවා දිගටම දිගටම දිගටම. බලන්න මේ පේන දෙයින් අර ඇහෙන දෙයට, ඒ ඇහෙන දෙයින් මතක් වුණු දෙයට, මතක් වුණු දෙයින් ඇඟට දැනෙන දෙයට, ඇඟට දැනෙන දෙයින් හිත කරන්න තියෙන දෙයට, ඔය විදිහට එකින් එකට පණිමින්, එකින් එකට මාරු වෙමින් මනස කරන්නේ කුමක්ද? ඒ හැම දෙයක් ගැනම කතා කරනවා. දිගටම 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 කතා කරනවා. ඉතින් මෙහෙම එකක් ගැන දිගට කතා කරනකොට තවත් මාතෘකාවක් ලැබෙනවා. එතකොට ඒ මාතෘකාව ගැන කතා කරනවා. එතකොට කනින් තව මාතෘකාවක් ලැබෙනවා. කොන්දෙන් තව මාතෘකාවක් ලැබෙනවා. මතකයෙන් වෙනම මාතෘකාවක් ලැබෙනවා. මේ ලැබෙන මාතෘකා, ලැබෙන අරමුණු මාතෘකා කරගෙන අපේ මනස තමන්ගේ කතාව දිගටම කරගෙන යනවා. ඔහි ඉඩක් තියෙනවද බලන්න, නැවතුම් තිතක් තියෙනවද බලන්න. කිසිම නැවතීමකින් තොරව මනස කතා කරනවා. ඉතින් ඒ බඳු මහා ഘോഷාවක් කම්හලක නෙමෙයි, සාමාන්‍ය කම්මලක නිකන් යකාගේ කම්මලක වගේ, නැතිනම් කම්මල් හතක වගේ මහා ഘോഷාවක් ඔබේත් මගේත් අභ්‍යන්තරේ 365 දවසේම රැව් පිළිරැව් දෙනවා. හැබැයි අපිට එහෙම දැනෙන්නේ නැහැ. මක් නිසාද? ආශාවෙන් අප අන්ධ වෙලා. ඔය හිතන්න තියෙන ආශාවෙන් අන්ධ වෙලා. ඉතින් ඒ නිසා අපට එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි ඒ නිසා සිද්ධ වෙන හානි තියෙනවා අපිට. එකක් තමයි විවේකයේ නැති වෙලා. විවේකය, අපි විවේක ගන්නවා කියලා සමහරට කිසි දෙයක් කරන්නේ නැහැ. ශාරීරිකව කිසි දෙයක් කරන්නේ නැහැ. හොඳට පුටුවක් උඩට වෙලා වාඩි වෙලා, ඇඳක් උඩ හාන්සි වෙලා ඉන්නවා. තමට පැය ගණන් ඉන්නවා. බලන් ඉන්න කෙනෙකුට පේන්නේ ලොකු විවේකයක් ගන්නවා වගේ. නමුත් අර මනස විවේක ගැනීමක් නැහැනේ. ඒ මනස කෙලින්ම වැඩ, අතිකාල වැඩ, දිගටම දිගටම. ඉතින් ඒ නිසා විවේකයක් නැහැ. හිතන්න ශක්තිය ඕනේ. මේ සිටීම අපට නොදැනුණාට ඔය හැම සිටිවිල්ලක්ම අපේන් ශක්තිය උරාබනවා. හරියට මදුරුවෙක් වගේ, කෝඩැල්ලෙක් වගේ. ඔය හැම සිටිවිල්ලකටම ශක්තිය ඕනේ. ඒ ශක්තිය අපෙන් ගන්නවා. ඉතින් ඊටාම ඉක්මනින් කෙනෙක් වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වෙන්නේ වැඩ කරලා නෙමෙයි, හිතලා. හිතන්න ගිය නිසා. විවේකයක් මනසට නොදුන්න නිසා මේක අහිතකර ප්‍රතිඵලයක්. මානසික අවිවේකය. දෙක. දැන් ඔය විදිහට අපේ මනසේ දොඩමලු භාවය, මනසේ කන්දොස් ක්‍රියාව, කල්යාණ මිත්‍රවරුනි, පාලනයක් ඇතුව කළමනාකරණයකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. කලින් කතා කරා වගේ එක මාතෘකාවක් ගැන මිනිත්තුවක්වත් කතා කරන්නේ නැහනේ. තව එකකට පණිනවා, තවත් එකකට පණිනවා. එතන මෙතන නෑ පාලනයක්, මෙතන නෑ විනයක්, ශික්ෂණයක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි අපට අවශ්‍ය දෙයක් ගැන හිතන්න ගියාම හිතාගන්න බැරි වෙනවා. මොහොතකට බලන්න, ඔබට අවශ්‍ය දෙයක් ගැන කල්පනා කරන්න පටන්ගෙන ඒ අවශ්‍ය දේ තුල මනස රැඳෙන්නේ තප්පරයයි දෙකයි. රඳව ගන්න පුළුවන් වෙන්නේ මොහොතයි දෙකයි. ඊපස්සේ ඔබටම නොදෙනවත්ව, අපටම නොදන්වා, අපටම රහසින් අපේම මනස අපට අනවශ්‍ය දේවල් ගැන හිත හිත ඉන්නවා. දැන් මේ කාරණේ අත්දකින්නවා පාඩම් කරන හැම දිනාම, මේ කාරණේ අත්දකින්නවා භාවනා කරන්න පටන් ගන්න හැම දිනාම. තමන්ට ඕන දේ ගැන නෙමෙයි මනස හිතන්නේ, ඒ දේ ගැන හැර අන් ලෝකේ තියෙන හැම දෙයක් ගැනම හිතෙනවා. හොඳට බලන්න, භාවනා කරන වෙලාවට, පාඩම් කරන වෙලාවට මේ මොනවද හිතෙන්නේ කියලා, මොනව ගැනද මනස කතා කරන්නේ කියලා. ඒ පාඩමට හෝ කමටහනට අදාළ නැති හැම දෙයක් ගැනම මනස දොඩමලුයි. හැබැයි හරිම අමාරුයි අදාළ කමටහන ගැන හිත යොමු කරන්න. ඒ පාඩමේ හිත තියාගන්න එය ලේසි නෑ. ඉතින් මෙන්න දෙවෙනි අවාසනාවන්ත ප්‍රතිඵලය කුමක්ද? ඔය විදිහට දොඩමලු මනසකට ඉඩ දීමේ ප්‍රතිඵලයක් නම් අපට ඕන දේ ගැන හිතන්න බැරි වෙලා තියෙනවා. අපේම හිත ලෑස්ති නෑ අපට අවශ්‍ය දේ ගැන හිතන්න. එපා කියන දේවල්මයි හිතන්න, හිතන්න කියන දේවල් ගැන හිතන්නෙම නෑ. එතකොට මේ මනස නැමැති කතා කරන සත්වයා අකීකරු කෙනෙක්, ස්වාමියාට අකීකරු කෙනෙක්. මේ අපේ හිත කියලා කිව්වට, හිත මගේ කිව්වට, මමයි හිතන්නේ කියා අපි ආඩම්බරයෙන් සහ සාඩම්බරයෙන් කතා කළාට ඇත්තටම කල්යාණ මිත්‍රවරුනි, ඔබත් නෙමෙයි හිතන්නේ, මමත් නෙමෙයි හිතන්නේ. ඔබේත් මගේත් පාලනයක් නෑ ඔය සිතිවිලි වල. මනසට ඕන ඕන දේවල් ගැන මනස ඕන ඕන විදිහට හිතනවා. ඉතින් අපි කැමති නෑ දුක එන විදිහට හිතන්න. කවුද කැමති දෙනෙතට කඳුළු උනන දේවල් ගැන හිත හිත ඉන්න? කවුරුවත් කැමති නෑ. නමුත් මෙන්න නොදැනුවත්වම අපේ දෙනෙත් කඳුලින් පිරিলা, නොදැනුවත්වම අපස්සසුම් මැරෙනවා. ඉතින් බැලුවහම මොකද මේ හිතිලා? දුක හිතෙන දේවල් හිතිලා, මොකක් හරි ගැන දුක හිතෙන විදිහට අන්න කල්පනා කරන්න පටන්ද. ඉතින් අපි අකමැති වුණත්, අපට අනවශ්‍ය වුණත්, ඒ නිසා අප දුකක් වින්දත්, කල්යාණ මිත්‍රවරුනි, මනසට නෑ තැකීමක්. මනස ඒ ගැන නැහැ සැලකිලිමත් වීමක්. ඉතින් බලන්න කොපමණ අකීකරු තත්වයක්ද මේ දැන් ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ පාලනයක් නැතිකම ගැන හිතන්න, කියන දේ අහන්න නැති ස්වභාවය ගැන හිතන්න, ලෝකයේම ඔබ කියන දේ අහන තත්වයට ලෝකේ පත් කරන්න පුළුවන්. ඒක අමාරුයි. නමුත් මුළු ගෙදරම තමන්ගේ අනසකට යටත් කරගන්න එක ඉච්චර අමාරු නෑ. ආදරෙන් හෝ රළු පරුසව පුළුවන් කරගන්න. ඒ විතරක් නෙමෙයි, සමහර විට මුළු කාර්යාලයේම පුළුවන් ඔබේ යටතට ගන්න. ගමක් පුළුවන්, නගරයක් පුළුවන්, සමහර රටකුත් පුළුවන්. ලෝකේමත් පුළුවන් වෙයි. එහෙමත් අය ඉන්නවා. අධිරාජ්‍යයේ සක්විති රජ කෙනෙක් ගත්තහම මුළු ධරණි තලයම තමන්ගේ වසඟයට ගත්ත කෙනෙක්. එය නෙමේ අමාරුදේ. තමන්ගේ හිත තමන්ට අඩංගු කරගන්න පුළුවන්. එය ලේසි නෑ. මුළු ගෙදරම නිහඬ කරන්න ලේසි. ගෙදරම ඔබට ඕන දෙයි යොදවන්න ලේසි. ඔබ අකමැති දෙහි ගෙදර සිටින කිසිම කෙනෙකුට ඒ අකමැති දෙය නොකර ඉන්න තැනට අවලංගු කිරීම කරන්න පුළුවන්. නමුත් තමන්ගෙම හිතද ඔය එකම නීතියක්වත් අහන්න ලෑස්ති නෑ. ඒතර බලන්න අපි පෙරදිලා ඉන්නේ. අපේම හිත ඉදිරියේ අපි පරාජිතයන්. සමහර විට ලෝකයේ ඉදිරියේ අපි ජයග්‍රහකයන්. දැන් පාසලක බලන්න ගුරුවරයෙකු ගුරුවරියක් විදුහල්පතිවරේ ඉදිරියේ මුළු පාසලම නිහඬ වෙනවා. පියා ඉදිරියේ මුළු පවුලම නිහඬයි. මව ඉදිරියේ මේක තමයි. නමුත් ඔබ ඉදිරියේ ඔබේ මනස අරගල උද්ඝෝෂණ කොපමණ කරනවද? තර්ජන කරනවද? ඔබ කියන දේ අහන්නෙත් නෑ. මා කියන දේ අහන්නෙත් නෑ මගේ මනස. ඉතින් බලන්න අපට එරෙහිව යන්නේ කවුද? අපේම මනස. ඉතින් අපි පරාජිතයන් වී තිබෙන්නේ අපේම මනස ඉදිරියේ. මේ පාලනයක් නැති මනස ඉදිරියේ. පාලනය කරගන්න අපහසු මනස ඉදිරියේ. එහෙමනම් ඇත්ත තත්ත්වය මේනම් සැබෑව කල්යාණ මිත්‍රවරුනි. මොකද්ද? හිත ලෑස්ති නැත්නම් ඔබට ඕනදී හිතන්න. හිත ලෑස්ති නැත්නම් ඔබට අනවශ්‍ය දේ ගැන නොහිතා ඉන්නට. හිත සූදානම් නැතිනම් ඔබේ පාලනයට යටත් වෙන්නට. හිත ක්‍රියා කරන්නේ නැතිනම් ඔබේ සීමාවන් වල ඇතුලේ හිත. එහෙමනම් කියන්න පුළුවන්ද මේ මගේ හිත කියා? ලැජ්ජාවක් නැතුව කෙනෙකුට කියන්න පුළුවන්ද මෙන්න මගේ හිත, මේ හිත මගේ, හිතේ අයිතිකරු මමයි, මමයි ස්වාමියා මේ මනසේ. කොහේ තියෙන අයිතියක්ද? කොහේ තියෙන පාලනයක්ද? කොහේ තියෙන ස්වාමීත්වයක්ද? ඒ වචනයක් විතරයි, ඇත්තය නෙමෙයි. ඇත්ත මොකද්ද? මනස ඉදිරියේ මේ අකීකරු දඩබ්බර පාලනයක් නැති හිතුවක්කාර මනස ඉදිරියේ අපි සේවකයන් බවට පත් වෙලා, අප දාසයන් බවට පත් වෙලා, වහලුන් බවට පත් වෙලා. කවුද ස්වාමියා? මනස. හිතයි තීරණය කරන්නේ මොනවද හිතන්න ඕනි කියලා. ඒ ගැන හිතනවා. හිතයි තීරණය කරන්නේ කොහෙද යන්න ඕනි කියලා. හිතයි තීරණය කරන්නේ මොනවද අඳින්න ඕනි කියලා. අප මොකද කරන්නේ? ඒ හිත ගන්න තීරණ ක්‍රියාත්මක කරනවා විතරයි. තීරණය ගන්නේ මනස. නිගමනවලට එන්නේ මනස. ඉල්ලන්නේ සහ එපා කියන්නේ, ඕන කියන්නේ සහ ප්‍රතික්ෂේප කරන්නේ මනසයි. අපි ඒ මානසික ඕනෑ එපාකම් ඉටු කරන ස්වච්ඡ කීකරු දාසයන්ගේ තත්වයට පත් වෙනවා. හැබැයි අප තුල තියෙනවා අදහසක්, අපි ස්වාමීවරු, අපයි මනසේ අයිතිකරුවන්. ඒ අදහසේ අපි මෝහණය වෙලා ඉන්නේ. ඉතින් මෝහණය වෙලා තියෙන නිසා මෝහණයලා කියන රැවටිලා ඉන්නේ. අපි රැවටිලා. ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත දකින්නේ. ඇත්ත පේන්නේ නැත්තේ ඇත්ත දකින්නේ නැත්තේ අපි හිතන් ඉන්නවා මේ අපේ අදහස තමයි හරි ඒ නිසා අපි හොයන්නේ මෙතන වෙන්නේ මොකද්ද ඇත්තටම ඇත්තටම කවුද ස්වාමියා කවුද සේවකයා න්‍යායාත්මක නෙමෙයි ප්‍රායෝගිකව කවුද ක්‍රියාව තුලින් කවුද කවුද තීරණ ගන්නේ කවුද තීරණ ක්‍රියාත්මක කරන්නේ ඔබ කවුද ඔබේම මනස තුල ඔබ කවුද ඔබේම ජීවිතය තුල ඔබේ තත්වය කුමක්ද අන්න එයි අප හෙලි පෙහෙලි කරගත යුතු කාරණේ එතකොට වර්තමානයේ අතහෘතය අනාගතයේ නෙමෙයි හෙට දවස ගැන නෙමෙයි හෙට වෙනස් වෙන්න පුළුවන් නමුත් අද මා පිළිබඳ සහ ඔබ පිළිබඳ ඇත්තම ඇත්තනම් කල්යාණ මිත්‍රවරුනි මේ හිතුවක්කාර මනසේ අපි සේවකයන් වහලුන් සහ දාසයන් එතකොට මේ සේවකයෙක් උනාට කමක් නැහැ දාසයෙක් උනාට කමක් නැහැ වහලෙක් උනත් කමක් නැහැ ප්‍රඥාවන්ත හොඳ සාමියෙක් යටතේ නමුත් මනස කියන්නේ එහෙම එකක් නෙමෙයි අද මනස තව ටිකකින් මනස වෙනස් වෙන්න පුළුවන් නමුත් වර්තමාන මනස නම් එහෙම මනසක් නෙමෙයි එහි කිසිම නැහැ විනයක් මනසට නැහැ ඒ මනසේ නැහැ මේ තේරුම් බේරුම් කරගෙන හිතන ගතියක් අප කලින් කතා කරේ ගැනනේ එහෙම ස්වභාවයක් නැහැ ඒ කියන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි හිතන්නේ. ඔහේ හිතනවා. ඉතින් ඒක බලන්න ඔය හිතීම නිසා නේ තරහ එන්නේ. එතකොට දැන් එකපාරද අපට තරහ ඇවිල්ලා තියෙන්නේ මේ හිතේ වැරද්දෙන් නැහැ. දෙපාරද නැහැ. එතකොට එකපාරද අපි මේ අපේ හිතවත්මය අමනාප කරගෙන තියෙන්නේ අපේ තරහ නිසා නෑ. ඊටාම උපකාර කරන අයව අප අමනාප කරගෙන තියෙනවා අපේම හිත නිසා. ඉතින් මේ එකපාරක් නෙමෙයි වෙන්නේ දෙපාරකුත් නෙමෙයි තුන්පාරකුත් නෙමෙයි. නැවත නැවත රෑ වැටුණු වලේ උදේයි දවලුයි හැන්දෑවේ නැවත නැවත වැටෙමින් කල්යාණ මිත්‍රවරුනි අපි මේ මනසට සේවය කරනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවක් මෙතන නැහැ. මේ අවබෝධයක් ඇතුව නෙමෙයි හිතන්නේ. අවබෝධයක් ඇතුව නෙමෙයි හිතන දේ ක්‍රියාත්මක කරන එක්කෝ මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් මොලයක් තියෙන්න ඕනේ හිතන කෙනාට එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන කෙනාට තීරණ ගන්න කෙනාට ඒ ගන්න තීරණ ක්‍රියාවේ යොදවන කෙනාට මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් බුද්ධියක් ප්‍රඥාවක් තියෙන්න ඕනේ ඉතින් ඒ නිසා මේ අප සේවකයන් වී තිබෙන්නේ මෝඩ මනසක මෝහණයටපත් වෙලා ඉතින් අපි හිතාගෙන ඉන්නවා අපි ස්වාමියන් කියා ස්වාමියන් කියා සිතාගෙන අපි සේවය කරනවා ඉතින් මේක මහ විහිළුවක් ලෝකේ තියෙන ඊටාම ප්‍රබලම විහිළුව තමයි මේ තමා තුළම තමන් සේවකයෙකු බවට පත්වීමේ විහිළුව මීට වඩා ලොකු හාස්‍යයක් උපහාසයක් විතර නෙමෙයි අපහාසයකුත් නෑ තමන් හිතාගෙන ඉන්නවා තමන් ප්‍රධානියා කියා නමුත් ඇත්තටම බලනකොට තමන් තමන්ගේම ගෘහය තුල තමන්ගේම సంతානිය තුල වෙන කොහෙවත් නෙමෙයි තමන්ගේම මා මගේම సంతානිය තුල දාසේකු බවට පත් වෙලා විතරනේ මම දන්නේ එතන මෙතන මෝහයයි අවිද්‍යාවයි දෙකම තියෙනවා. ඒකයි මේ වචන දෙකක් භාවිතය. එකක් දන්නේ නැහැ. අවිද්‍යාව. අනිත් පැත්තේ මෝහය. මම හිතන් ඉන්නවා මම තමයි මෙතන ලොක්කා කියලා. ඒ මෝහය. රැවටීම, මෝහණය සහ නොදැනුවත්කම. එතන මෝහයයි අවිද්‍යාවයි දෙකම තියෙන දෙකෙන්ම පිරිච්ච තැනක අපි දාසයන් බවට පත්වලා කිසිම ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි. සමහරට හොඳ ස්වාමියෙකුගේ සේවකයෙකු කියන්න පුළුවන් ආඩම්බරයෙන්. කවුරු හරි හොඳ ස්වාමියෙක් ලෝකේ පිළිගත්ත බොහොම කාරුණික සත්පුරුෂ ප්‍රඥාවන්ත ප්‍රධානීකු යටතේ මා වැඩ කරන්නේ කියා අපි ආඩම්බරයෙන් කියනවා සමහර විට. ඒ ආඩම්බරයට කාරණයක්. හැබැයි බලන්න ඔබේම මනස තුල ආඩම්බර වෙන්න දෙයක් තියෙනවද? නෑ. ඇත්තටම මේ ගැන හිතනකොට ඇති වෙන්නේ ආඩම්බරයක්වත් අභිමානයක්වත් අහංකාරකමක්වත් නෙමේ, සංවේගයක්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කුමක්ද මා මත කරගෙන තියෙන්නේ? කුමක්ද මා මගේ මනසට වෙන්න ඇරලා තියෙන්නේ? හිතන්නේ මේ ගැන කල්පනා කරනකොට, මේ ගැන දකිනකොට, මෙනෙහි කරනකොට කල්යාණ මිත්‍රවරුනි ඇති වෙන්නේ සංවේගයක්, කලකිරීමක්. මොනවා ගැනද? මේ සිද්ධ වෙන දේ ගැන, දෙයක් අහවල් දේ ගැන නෙමෙයි, මේ වෙන දේ ගැන, මේ ක්‍රියාව පිළිබඳව ඇති වෙනවා සංවේගයක්. මේ විදිහට දිගටම වෙන්න දෙන්න බෑ කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. ඒ සංවේගයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මුලින් සංවේගයෙන්න ඕන. සංවේගයේ ඇති වෙන්න නම් වෙන දේ වෙන විදිහට පේන්න ඕන. තර් වෙන දේ වෙන විදිහට දැකීම තමයි යතහ භූත ඥානය කියන්නේ. යතහ භූත ඥානය කියන්නේ යමක් සිද්ධ වෙන ආකාරයෙන් දැනගන්න එක. තර් මේ සිද්ධ වෙන දේ තමා තුළ ඒ සිද්ධ වෙන ආකාරයෙන්ම අප දකින්නට ඕනේ. භාවනා විදි කරන්නේ එයයි. මේක ලක්ෂණ කරලා නෙමෙයි, හැඩ වැඩ කරලා නෙමෙයි, වේෂණ රූපණය කරලා නෙමෙයි. දැන් ගෙදරට අමුත්තන් එනකොට අපි ගෙදර ටිකක් ලස්සන කරනවා. ළමයින්ටත් කියනවා වැඩි කෑ ගහන්න එපා, හොඳට ඉන්න, වැඩි කෑදරකම් පෙන්වන්න එපා, වැඩි අකීකරුකම් පෙන්වන්න එපා. බොහොම ඔක්කොමලා බොහොම හොඳට ඉන්නවා ඒ වෙලාවට. පාසලක බලන්න ත්‍යාග ප්‍රධාන උත්සවයක් දවසක ප්‍රධාන අමුත්තෙක් එනකොට මුළු පාසලම හරිම හික්මිච්ච. හැමෝම ලස්සනට ඇඳගෙන බොහොම නිශ්චලව වාඩි වෙලා නිහඬව ඉන්නවා. එය රංගපෑම. කවුද රැවටෙන්නේ? දේ වගේ මේ භාවනාව කියන්නේ තමන්ව රවටා ගැනීමක් නෙමෙයි. මේ මනස ලස්සන කරලා, හැඩ වැඩ කරලා, සරසල බලහත්කාරයෙන් පාලනය කරලා, දැන් මේ ලස්සන හිතක් තියෙන්නේ, දර්ශනීය හිතක්, කීකරු හිතක් කියා ලකුණු දා ගැනීමක් නෙමෙයි භාවනාව කියන්නේ. කවුද ලකුණු දෙන්නේ? කවුද රැවටෙන්නේ? ඒ නිසා හැබෑවටම දකින්න. එයයි භාවනාව. යථා භූතය දකින්න. ඇති සැටි, ඇති සැටිය කියන්නේ යථා භූත යමක් සිද්ධ වෙන ආකාරයෙන් දකින්න. ඉතින් මේ මනස තුල ඔබටත් මටත් සිද්ධ වෙලා තියෙන දේ සිද්ධ වෙන ආකාරයෙන්ම දකින්න. ඒක වෙනස් කරන්න එපා. භාවනාව තුල වෙනස් කර දැකීමක් නෙමෙයි, දැකීම නිසා වෙනස් වීමක්. මේ හොඳට තේරුම් ගන්න. වෙනස් කරලා නෙමෙයි අපි බලන්නේ. ලෝකෙ පුරාම අපි හැමදේම කරන්නේ එහෙමයි, වෙනස් කරලා බලනවා. භාවනාව තුල තියෙන විදිහට බලනවා. ඒ බැලීම නිසා වෙනස් වෙනවා. ඒ තමයි පරිවර්තනයක් කියන්න පුළුවන්. ඒකට තමයි විප්ලවයක් කියන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම බොරු රංගපෑම්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, අප කතා කළා දිගටම දිගටම දකින්නට සුදුස්සෙක් වෙන්න. දකින්නට අවශ්‍ය සුදුසුකම් ඇති කරගන්න. කවුරු දකින්නටද? ඔබවම දකින්නට, ඔබේම හිත දකින්නට සුදුසුකු වෙන්න. මොකද්ද සුදුසුකම? තියෙන විදිහට හිත දකින්න, හිතෙන විදිහට දකින්න, ක්‍රියා කරන විදිහට බලන්න. ඊටාම වැදගත් මෙතන ලකුණු දැමීමක් අවශ්‍ය නැහැ. අඩු කිරීමක්, එකතු කිරීමක්, වැඩි කිරීමක්, කපා දැමීමක්. ඒ කිසිවකින් තොරව හැබෑව විනිවිද දකින්න. ඒ දැකීමේ ප්‍රතිඵලයක් විදිහට, ඒ දර්ශනයේ ප්‍රතිඵලයක් විදිහට අන්න එකක් සංවේගය ඇති වෙනවා. ඒතර භාවනා කරන්න කරන්න ඇති වෙන්න ඕන හැඟීමක් තමයි සංවේගය. මේ මොකද වෙලා තියෙන්නේ? මොකද්ද මම මට කරගෙන තියෙන්නේ? මොකද්ද මම හිතට කරන්න දීලා තියෙන්නේ? මෙන්න මේ පිළිබඳ ඇති වෙනවා ගැඹුරු හැඟීමක්. මේක සෙල්ලමක් නෙමෙයි කියන හැඟීම ඇති වෙනවා. මේ සෙල්ලමක් නම් මෙහි කෙලවර කොතනද? මහා ප්‍රපාතයක්. ඒ පිළිබඳ ඇති වෙනවා ඉවක්. කල්යාණ මිත්‍රවරුනි, අන්නේ සංවේගයේ නිසා කෙනෙකු වෙනස් වෙන්න පටන් ගන්නවා. මනස වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පියවරවල් ටික වැදගත්. තියෙන දේ තියෙන විදිහට බලන්න පුරුදු වෙන්න. සිතිවිල්ල සිතිවිල්ලක් විදිහට බලන්න. එහෙට වැඩ කරන්නේ නැතුව, කපල කොටලා දාන්නේ නැතුව තියෙන විදිහට බලන්න පුරුදු වෙන්න. හිත හිත විදිහට දකින්න. චිත්තේ චිත්තානුපස්සි, හිත හිත විදිහට බලන්න. වෙන මොකක්වත් විදිහට නෙමෙයි, හිත හිතක් විදිහට බලන්න. චිත්තේ චිත්තානුපස්සි, ඒ විදිහට බලන්න පුරුදු වෙන්න. ඒ විදිහට බලනකොට අන්න ඇති වෙනවා ගැඹුරු සංවේගයක්. එසේ මෙසේ සංවේගයක් නෙමෙයි. කාකල් මරණයක් දැක්කහම ඔය වාහනයකින් ගිහිල්ලා ලස්සන ගමනක් ගිහිල්ලා මුළු පවුලම එක තැන නැති වුණාම අපි හැමෝම කම්පණයටපත් වෙනවා. ඊට වඩා ගැඹුරු සංවේගයක් මේ සංසාරයේ පිළිබඳ හැඟීමත් එක්ක. අනේ හැඟීමේ සංවේගයෙන් තමයි කල්යාණ මිත්‍රරුනි අපි වෙනස් වෙන්නේ. ඒ සඳහා දකින්නට ඕනේ මනසයි. බලන්න ඔබේම හිත දිහා. සාවධාන වෙන්න ඔබේම සිතිවිලිත් එක්ක. මොහොතකට දෙකකට හරි හිතෙන දේ අඳුනගන්න. සිතිවිල්ලෙන් සිතිවිල්ල සිහියෙන් ඉන්න බලන්න. මොනවා ගැනද මේ මොහොතේ ඔබේ හිත කතා කරන්නේ දැනගන්න. මනස දකින්නට ස්ථිර තැනක් නියමිත වෙලාවක් නැහැ. ඒ නිසා හැකි සෑම තැනකදීම සහ සෑම මොහොතකදීම තමන්ගේම හිත දකින්නට වීරිය කරන්න. හිතේ සිත් වෙන දේ අඳුනා ගන්න. මේ මනස තුල ඔබට හිමිව තිබෙන ස්ථානය දැනගන්න. මේ භාවනාව උපකාර කරයි අප හැම දෙනාටම මේ සසරින් ඈතර වන්නට. ඒ අදිටනින් යුතුව කල්යාණ මිත්‍රවරුනි අපි සමුගනිමු. හැම දිනාටම තිරුවන්.